සතරවරම් රජදරුවන්ගේ කවුද මේ යක්ෂයන්ට අධිපති? වෛශ්‍රමණ රජුරු උඩින් යනවා. මේ කාලේ උපාසකම්මිනව දැකලා කියනවා හෙට උදේට ශරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලා 500ක් දක්ෂිණ ගිරිට වඩිනවා, වහම දාන ලෑස්ති කරන්න කිව්වා කියලා ගියා. උපාසකම්ම ටක් ගාලා කට්ටියට කියලා දානේ උයලා පිහලා තියලා තිබ්බා. අනේ ශරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ එනකොට පින්නපත කියලා මහන්සි වෙන්න දෙයක් නැහැ. දායක දායකව ඉස්සරහට කියලා පාත්‍ර පිළිගන්න වන්දනාමාන කරලා දානේ පිළිගන්න. ශරියුත් මහරහතන් වහන්සේ අහනවා, උපාසිකාවනි කොහොමද මේ දානේ පිළියෙල කළේ? ස්වාමීනි මට මේ කවුද වෛශ්‍රමණ රජුරු කිව්වා, ඔබ එක දෙවියොත් කතා කරනවාද? හරි පුදුමයි. ස්වාමීනි භාගතුන් වහන්සේ ඒක නෙමේ පුදුමේ, මට හිතේ ස්වාමීනි එකම එක දරුවයි. නොකළ වරදකට මගේ ඇස් ඉදිරි පිට රාජපුරුෂයේ මගේ දරුවා කෑලි කෑලි වලට කැපුවා. ඒත් මගේ හිත විනාස වුණේ නැහැ ස්වාමීනි. ඒකයි පුදුම කිව්වා. ඒකයි පුදුම කිව්වා. එහෙ මට මේ අනාගාමී මේ දර්ශනියමයි. ඒ අම්මයි ඔය අම්මලයි අතර වෙනස්ද? ඒ අම්මලාට ඇති නොවිච්ච විදිය බඳුමක්ද ඔය අම්මලයි දරුවෝ අතර තියෙන්නේ? ඒ අම්මගේ හිත හැදුනා නම් මේ ධර්මයෙන් ඔය අම්මලගේ හිත හැදෙන්නේ නැති වෙයිද? එහෙනම් මේ දුකේ මිදීම මේ ජීවිතේ පණවන්න බුදුරජාන් වහන්සේලා පහළ වෙයිද? බැයිද? ඒ නිසා ඕනෑවට වඩා ප්‍රපංච කරන්න එපා, මේක ගිලෙන්න එපා. ඇස් දෙක පාද ගන්න. දුක මත ඕනෑවට පළඟැටිය වගේ පණින්න එපා තණ්හාවෙන්. දරුවෝ දරුවෝ දරුවෝමයි කියලා ඔය හැඟීම ගෙවිලා යනවා. ඒ ජීවිතයට කෙනෙකු තුන උපකාර කරන්න. ආහාර පාන අඩුකම නිසා දුක එන්න තියෙනවා නම් ඒක වළක්වන්න. ආර්ථිකට යෑම නිසා දුක එන්න තියෙනවා නම් ඒකෙන් වළක්වන්න. එතෙන්ට කරුණාව එතකොට ඉදිරිපත් වෙන්නේ. තණ්හාව අවචනයේ කරුණාව තිබුණම හොඳටම ඇති. දුකේ අකමැති බව තිබුණම හොඳටම ඇති. එතෙන්ට සලකන්න කරුණාව ප්‍රමාණවත්. තණ්හාව කියන එක නෙමෙයි සලකන්නේ. තණ්හාව කියන එක තමන්ට එතෙන්ට දුක් නිසායි පවතින්නේ. දරුවා කෙරෙහි කරුණාවන්ත වෙන්න. කණ්ඩ බොණ්ඩ ආහාර පාන කුමන හෝ දෙයකින් අධ්‍යාත්මික ධර්මයක් නැති කමින් වේවා, බාහිර ධර්මයක් නැති කමින් වේවා, දුකින් නොදී බලාගත්තා මදිද? එතෙන්ට දුකේ අකමැතිකම කියන්නේ තණ්හාව නෙමෙයි කරුණාව. අම්මටත් එහෙමයි. අම්මා කියලා ගුරුවර තමන්ගේ තණ්හාව තියාගන්න බෑ. එතෙන්ට දුක නොවෙන්න කටයුතු කරන්න. කණ්ඩ නැත ඕගොල්ලෝ කරුණාව නැතිනම් තණ්හාව තිබුණට ඕගොල්ලෝ ඒක කරන්නේ. ඊට වඩා වැඩි තණ්හාවක් තිබුණොත් ඒ පැත්තට හැරෙනවා. කරුණාව තිබුණොත් මේ අම්මත් එකයි අනිත් අම්මත් එකයි මේ දරුවත් එකයි අනිත් දරුවත් එකයි ඔක්කොටම එක වගේ සම්මස්තයකින් මේ මනසෙන් කරුණාව ගලාගෙන යනවා. බෞද්ධයෙකුට අයිති කරුණාව, කරුණාව කියන කෙලෙසයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කරුණාවේ ලෝකෙට උපකාර උපස්ථාන කළේ නැද්ද? දුකේ අකමැති බව කරුණාව, දරුවා කෙරෙහි කරුණාවන්ත වෙන්න, අම්මා කෙරෙහි කරුණාවන්ත වෙන්න, අම්මා කියන තැනින් මිදෙන්න, දරුවා කියන තැනින් මිදෙන්න. ඒක ඕගොල්ලන්ගේ සුව පිණිස, හිත පිණිස පවතී. මහණෙනි යමක් නුඹලගේ නෙවෙයි නම් ඒක දුරු කරපල්ලා. ඒක උඹලට බොහෝ කාලයක් හිත පිණිස, සුව පිණිස පවතී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද? එහෙනම් මම කියන්නේ දරුවට සලකන්න, අම්මට සලකන්න එපා නෙමෙයි. එතන අවිද්‍යාව තියෙන නිසා තමන්ව දකින්නවා, මාව අම්මා කියලා දකින්නවා. එතෙන්ට දුකක් නොවෙන්න කටයුතු කළ යුතුයි. කරුණාවෙන්ම සලකන්න. එතකොට පිච්චෙන්නේ නැහැ ඕනෑවට වඩා මගේ දරුවා නැති වුණාද ඉන්න. ওই දරුවා කියන නිමිත්තත් එක්කනේ තියෙන්නේ. ওই නිමිත්ත සිහි වෙන්නේ නැති වුණාම අර ගති ටික නැහැ. දරුවා ඉස්කෝලේ ගිහලා තාම ආවේ නැහැ කියලා සිහි කරගන්න තියෙන නිමිත්ත ඔය. සතර මහා ධාතු ඉස්කෝලේ ගිහලා තාම ආවේ නැහැ නේ කියලා හිතන්නේ නැහැ ඕගොල්ලෝ. ඒක එහෙම අඳන්න තියෙන හේතු නැහැ. අර නිමිත්ත මනසේ ගිවිලා ගිය දවසට එතනත් පංච උපාදානස්කන්ධයේ උදේ වේ නුදන්නාකම නිසා ඒ රූපේ මම කියන තැන රැවටිලා නේද ඉන්නේ කියන තැනක නුවණයි. එතනද දුකෙන් මුදවන්න උත්සාහ කරන එදාට ඕගොල්ලෝ යැතෙන්ට උගන්නන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ උත්සාහ කරන අවිද්‍යාවේ නැති කරලා එතන සැනසීම ලබා දෙන්න කොහොමද කියන තැනකනේ ඕගොල්ලෝ උත්සාහවත් වෙන්නේ. ඕගොල්ලෝ ගාව ඇස් දෙක ධර්මයේ දකින්න ඇහැ නැති හින්දාමයි ඒ ළමයාගේ ධර්මයේ දකින්න ඇස් දෙක පහදා නැත්තේ. තමන් ගාව තිබුණ ගෙදෙට්ට හංගන්නේ කාවෝ තංගන්නට දෙන්න යමක් අපි අතේ තිබුණොත් නේ දෙන්නේ නැත්තම් දුන්න හැකේද? ඕගොල්ලෝ ජීවිතේ අනාථ බව දකින්නේ ඉස්කෝලේ නොගියෝ. ධර්මයේ දැන නොගත්තු තනතයි කියලා දකින්නේ නැහැ. එදාට දකින්නේ ඉස්කෝලේ නොගිය නිමේ ධර්මයේ දැක්කේ නැත්තම් අනාථයි කියලා. සනාත වික්කවේ විහෙරතම අනාථ මහන්නේ සනාත වාසය කරන අනාථ වෙන්න එපා කියලා මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දුන්නේ. අද අපි ඕක යොදාගෙන තියෙන්නේ ඉස්කෝලේ ඵලයන් සනාත වාසය කරන් ඉස්කෝලේ ගිහලා අනාථ වෙන්න එපා කියලා යවනවා ඉස්කෝලේ. බෞද්ධ හැබැයි අපි. නමුත් ප්‍රශ්නයක් නැහැ, මොකද දර්ශනේ වැරදිලා අපිත් කළේ ඒක නිසා. නමුත් හැමදාම අපි එහෙම නොකළ යුතුයි. අපි සත්පුරුෂය නම් අපි කරන්න ඕනේ මට දුවා වෙච්ච පුතා වෙච්ච සහෝදර වෙච්ච අම්මා වෙච්ච තාත්තා වෙච්ච විලාවේදී සතර මහා ධාතුයේ බැඳිලා දුක් විඳින මේ දැම්මේ මේ ජීවිතේ නිදහස් කළ යුතුයි. ඊගාවට මට මෙයා මේකේ බැඳීමවත් විතරක් නෙමෙයි මේ විදිහට මේ බැඳුමම ලෙහන්න තිබුණු අවස්ථාව මම මෙයාගෙන් අතහැරියෝ. මම සමහරට මිදෙයි මේ බැඳුම ලෙහා ගන්න මාවත තැනදා බුද්ධෝත්පාද කාලේ නැහැ. හෙට දවසේදී නැවත නැවත සතර මහා ධාතුයි බැඳිලා අනන්ත අපරිමාණ දුක් විඳින කල්පාන්තර ගණන් හිතන්න බැරි සසරක යනවා. ඉස්කෝලේ යන එක නෙමෙයි වටින්නේ මේකයි. කවු ගානේ මම කියන්නේ නැහැ ඉස්කෝලේ යන්න එපා කියන එක. යවන්න. හැබැයි ඕගොල්ලෝ ඒක මැසිමක් කරන්නේ නැහැ. එතකොට අර පන්තියටත් ඵලයක් මේ පන්තියටත් ඵලයක් ලෝ උගන්නන යම් මට්ටම පේරුණක් කමනක මිතුනින් පේල් වෙන්න එපා කියන තැන යොලුව තියෙන්නේ. එතකොට මට මතක් කරන්න තියෙන්නේ ඔන්න ඔය වගේ දුක ජීවිතෙට එන හැටි ජීවිතිකින් දුක අයින් වෙන හැටි තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ දැන් අනුමානට තේරුම සතර මහා ධාතු පිළිසින් දැක්කොත් ප්‍රශ්නේ හරි. ඒකට උදේවේ බලන්න ඕනේ කියලා දන්නවා. ඕක තමයි ඔයගොල්ලන්ගේ විදර්ශනාව. කෑලි කෑලි කඩ කඩ බලන් යන්නක එතකොට දුක පිළිසින් දකින්න තියෙන හේතුව අතුරුදහන් වෙනවා. ඕගොල්ලෝ නිවන් දකින්න තියෙන ශේෂ්ත්‍රිය අතුරුදහන් වෙනවා මිසක නිවට ලඟ වෙනව නෙවෙයි දිවට දුරට යනවා. අවිද්‍යා කර්ම තණ්හාවේ මේ රූපය හැදුනේ රූපේ දකින්නකොට මේ කෙලෙස් ටික මගේ මනසෙ යෙදෙන්නේ කියලා මනසෙ දෝෂී හදාගන්නේ කොහොමද මේ රූපය කඩලා කඩලා බලන රූපේ නැහැ කිව්වෝ. තේරෙන්නේ මං කියන්නේ එක. අවිද්‍යා කර්ම තණ්හාවෙන් සතර මහා ධාතු රාශි වුණා තියෙන හැටි මේ රූපේ කියන්නේ. එතකොට මේ රූපේ දකින්නකොට පුටුව කියන මේ හැඟීම් සෙනෙහස ටික මගේ මනසෙ නේද යෙදෙන්නේ කියලා දුක ඇති වෙන හැටි හා දුක නැති වෙන හැටි තමන්ට අවබෝධ කරගන්න මේ රූපය ඇතිවීම නැතිවීම අපිට උපකාරයි. අපි කලින් රූපය කඩලා කඩලා රූප කලාප 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 තියෙන්නේ කියලා බැලුවොත් රූපය නැති වුණොත් අවිද්‍යා කර්ම තණ්හාවෙන් රාසිවිච්ච ආහාර රූපෙකෝ. අවිද්‍යා කර්ම තණ්හාවෙන් රූප නැහැ කියන්නයි වෙන්නේ අන්තිමට. එහෙමද බුදුහාමුදුරු උගන්වලා තියෙන්නේ එහෙම එකක්. ඊට පස්සේ එහෙනම් මේ හැඟීම් ටික රූප නැත්තම් දැන් මොකක් බලවද මේ නිවිතයි දෙන්නේ? ඕගොල්ලෝ මේක කඩ කඩ කුඩු කරලා බලන්න කිව්ව නිවන් දකින්නවා නෙමෙයි නිවරිනුත් හොයන්න බැරි ඇතකට යනවා කියන එක මතක තියාගන්න. ඒ හින්දා කරන දෙයක් සහේතුකව කරන්න බුදුහාමුදුරු කිව්වට මං කිව්වට නෙමෙයි ඕගොල්ලෝ බලන්න. ඕගොල්ලන්ට මේ දුක පිළිසින් දකින්න පුළුවන්ද මෙහෙම කළොත් කියලා ලැබෙයිද කියන එක බලන්න. ඒ නිසා බලන්න අනිත්‍ය සංඥාව බුදුහාමුදුරු පෙන්නලා තියෙන රූප කලාප කඩන එකද කියලා. සංයුත්ත නිකායේ තුන්වෙනි පොතේ මට මතක විදිහට අනිත්‍ය සංඥා සූත්‍රයක් තියෙනවා. මහණෙනි වඩන ලද අනිත්‍ය සංඥාව සබ්බං කාමරාගම් පරියාදීයති සබ්බං රූපරාගම් පරියාදීයති සබ්බං භවරාගම් පරියාදීයති සබ්බං අරූපරාගම් පරියාදීයති සබ්බං අස්මිමානම් පරියාදීයති. මහණෙනි වඩන ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගේ ගෙවා දමනවා සියලු රූපරාගේ ගෙවා දමනවා සියලු භවරාගේ ගෙවා දමනවා සියලු අරූපරාගේ ගෙවා දමනවා සියලු අස්මිමානයේ ගෙවා දමනවා. මහණෙනි කෙසේ වඩන ලද අනිත්‍ය සංඥාව ඉති රූපං ඉති රූපස සමුදයෝ ඉති රූපස අත්තංගමෝ. මේ හේතු ටික නිසායි මේ රූපය ඇති වෙන්නේ මේ හේතු නැති වෙනවා රූපය නැති වෙනවා. ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්තංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්තංගම ඉති සංඛාරා ඉති සංඛාරණං සමුදය ඉති සංඛාරණං අත්තංගමෝ ඉති විඥානං ඉති විඥානස සමුදය ඉති විඥානස අත්තංගමෝ බුදුහාමුදුරුවෝ පෙන්වලා තියි අලුත් ක්‍රම හොයන්නේ අපි ඊට තුරදක්සයිද ඒ නිසා මෙන්න මේ විදිහට මේ විදිහට ස්කන්ධයන්ගේ උදේවැය බලන එක තමයි ඔයගොල්ලන්ගේ විදර්ශනාව. ඒක තාම අපහසු නිසා තාම පේන්නේ නැති නිසා ඒක අනඤ්ඤාත අඤ්ඤස්සාමී තින්ද්‍රය කියන්නේ සෝවා මාර්ගසිතිය ඇති වෙන ප්‍රඥාව. ඒ කියන්නේ නොදන්නා දේ දැක ගන්න යන සතර මහා ධාතුව තේින්න තාම ඒක දැක ගන්න යන්නේ. සතර මහා ධාතුව දැකපු දවසට දිට්ඨි සම්පන්න දර්ශන විසුද්ධිය. එතකොට ඒකට විදර්ශනා ඥානෙ තමයි මොකද ඔය වගේ ස්කන්ධයේ උදේහය දන්න නුවණ. මේකට උපකාර පිණිස බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආනාපාන සතිය කුමන හෝ කමඨහනක් සති නිමිත්ත තුල වඩල හොඳට හුරු පුරුදු කරන්න හිතේ 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 කෙරෙන කතාවන් නතර කරගන්න චිත්ත සමතයක් උදව් කරගන්න හිත හදාගන්න පහසු විදියට කය වචන දෙකේ සංවරයක් ඇති කරගන්න සීලයේ පිළිතුරු හිත සමාධි කළ මේ වගේ ස්කන්ධයේ උදේවය බලන්න. මේ ස්කන්ධයන්ගේ උදේවය දකින අත්දැකීමත් සති නිමිත්ත පුරුදු කරපු උදව්වත් උදව් කරගෙන ඇස් ඉදිරි පිටට එනකොට ඌපරිදි වචනේ පවර්ලා දෙන්න මේ රූපේ දකින්න එපා බෝතලේ කියලා. හිතේ කෙනෙක් බෝතලයක් හදලා ඒකයි තමන් හෝ කර්ම රැස් කරගන්නවා අනුන් හෝ කර්ම රැස් වෙනවා කියලා කිව්වේ. යම් කිසි කෙනෙක් මෙතන තමන් හා අනුන් කියන එකක් නැහැ මේ ධර්මතාවයට. අවිද්‍යාවේ මනසේ හදාගත්ත කර්ම නිමිත්තක් හදාගෙන ඒකට බෝතලේ කියලා මේ විදිහට මම බෝතලේ හදන්න ඕනේ කියන කැමැත්ත නිසා අවකාශ ධාතුවේ රාසි වෙච්ච මේ රූපේ. ඔය රූපේ දකින්නකොට හදපු කෙනාගේ මනසේ යෙදෙනවා වගේ මේ ගති ටික අපේ මනසෙත් යෙදෙනවා. කර්මයේ සමාන. මේ වෙලා තියෙන්නේ ඒකයි. ඒකයි තමා හෝ කර්ම රැස් කරගන්නවා අනුන් හෝ කර්ම රැස් කරවනවා කියලා කියන්නේ. තමන්ට අසංකාරක සසංකාරක කියලා කර්මය අහලා තියෙනවා නේද? තමන්ට හදාගන්න බෑ. තමන් අනුන්ගේ කර්මයක් හදලා තමන්ට කර්ම රැස් වෙන විදිහට තියලා තියෙනවා. මේ එතකොට ඕගොල්ලෝ මේක දකින්නේ කොහොමද? අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගෙන් අවකාශ ධාතු තුල රාසීච්ච රූපේ මේ ටික දකින්නකොට බෝධිලේ කියන අදහස එදෙනවා කියලා උහුම පෙන්නන්න. නැත්තම් මේ රූපේද පටිවාපෝති ජීවයෝ කියලා පෙන්නන්න. ඕක ඔහොම බලනකොට කාලයක් යනකොට ඕගලන්ට සතර මහා ධාතුව කියපු තැන පංච උපාදානස්කන්ධය කියලා ස්පර්ශ ආයතන කියලා ඕන නමකින් නම් කළ හැකි. ඔය විදිහට බැලුවාම මේ ස්පර්ශ ආයතන හයි රූප ඒව ඔය විදිහටම සද්දත් එමය රූප වගේම සද්දයක් අරගෙන සද්ද රූපය තමයි රූපන් රූපත්තාය සද්ද රූපයක් වෙනස සද්ද රූපයක් හිතේ හදාගෙන මේ සද්ද රූපය හරියට බල්ලෙක් කෑ ගහන සද්ද කියලා සද්ද රූපෙට නම් ගන්නවා. නම් කළා ඒ සද්ද රූපේ තමයි දැන් හිතේ තියෙන කර්ම නිමිත්ත. ඒක නම් කළා බල්ලෙක් කෑ ගහනවා කියලා ඒක අහන්න ඕනකම නැත්තම් ඒ හිතන කමට මේ කය සවිඥානික වෙනවා. සවිඥානික කනට සද්ද රූපයක් ගැටෙනකොටම සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් මේ හදාගත කර්ම නිමිත ටග්ගල මනසේ ඉන්නවා බල්ලිකි සද්දෙන්නේ කියලා. අන්තිමට ඒ රූපෙත් අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදිලා තියෙනවා. මේ පැත්තෙන් මම කියන්න වෙන්නේ ගන්ධයක් ගත්තොත් ගන්ධරූපයක් හිතෙන් අරගෙන මේකට තමයි සමම්පිච්ච මල් සුවඳ. දැන් රූපන් රූපත්තය ගන්ධරූපේ ගන්ධරූපේ සඳහා රූපයක් හිතෙන් හදලා ගන්ධරූපයක් හිතෙන් හදාගත්ත ගන්ධරූපේට නම් කරන මේ හැඩේ මේ ගන්ධයේ හැඩේ පිච්ච මල් සුවඳ පිච්ච මල් සුවඳ. මෙහෙම හිතන කම නිසා නාසය සවිඥානික වෙනවා. සවිඥානික නාසයට ගන්ධයක් ගැටෙනවා. ඒක මහබුත්තෙන්ගේ උපාදාය රූපය කෙලෙසයක් නැහැ. ගන්ධය ගැටෙනකොටම මේ ගන්ධයට සටහනක් හිතේ දාගෙන ඉන්නකොට ඒ ටික හිතේ තිබුණ නිමිත ඩග්ගල නැගිටිනකොට මේ ගන්ධය ඕගලන්ට පෙනී පිච්ච මල් සුවඳ වගේ. මේ ඇහැට පෙනෙන සිද්ධියම යනිත ආයතන වලට වෙලා තියෙනවා. රස රූපන් රූපත්තය රස රූපය පිණිස හදා ගන්නවා. මේකට තමයි කැවුම් රස කේක් රස කියලා කියන්නේ, නැත්නම් මිදි රස කියලා කියන්නේ කියලා රස නිමිත්ත හොඳට අරගෙන ගෙඩියක් එහෙම ගැට ගහ ගන්නවා ඒකට, නැත්නම් ලුණු රස කියලා ගැට ගහ ගන්නවා නිමිත්ත. ඒ නිසා දිව සංඥානක වෙන සංඥානක දිවට රූපයක් ගැටෙනකොටම මේ හිතේ තියෙන නිමිත්ත හදාගත්ත නිමිත්තට සමාන නම් හැදුණු උපාදාය රූපේ ඨග්ගල මේ ටික සීකර ගන්නවා. එතකොට ඕගොල්ලෝ උපාදාය රූපේ දකින්නේ ලුණු රස වගේ, චිත්ත රස වගේ, ඇඹුල් රස වගේ, නැත්නම් මිදි රස, කැවුම් වල රස, කේක් වල රස දකින්නේ එහෙමයි ඕගොල්ලෝ. එකම අවිද්‍යාවේ නැගිටීම තියෙන්නේ. කයට මොන හරි ගැටුනොත් ගැටුණු ගමන්ම ඇහෙන් දැකපු රූප නිමිත්තයි සීකල ගන්නෙ. ගැටීම හිතට අරගෙන මෙබඳු ස්පර්ශයකට කියන්නේ පුටුව හැප්පුණා කියලා නේද කියලා ස්පර්ශය නම් කරනවා. ඒ හින්දා කය සවිඥානික වෙනවා. කවිඥා සවිඥානික කයට පටවි ධාතුව ගැටෙන්නේ. ගැටෙනකොට මර නිමිත්ත සීකරගෙන ආ පුටුව හැප්පුණානේ කියලා. අන්තිමට හිතේ තියෙන මේ ගති ටිකෙන් ඕගොල්ලෝ බැඳුනේ මොකේද? මේ ස්පර්ශ ආයතන හයක ස්පර්ශ ආයතන හය ඇතිවීම නැතිවීමත් පේනවා එයාට. එතකොට මෙහෙම නේද උනේ කියලා. මෙන්න මේ ටික ඇත්තටම ඕගොල්ලන්ට දකින්න පුළුවන් වුණොත් ඕගොල්ලෝ දකින්නේ ස්පර්ශ මනසේ තියෙන ගති ටිකේ හැඩේට ස්පර්ශ ආයතන හය හැම වෙලේම හදාගෙන ස්පර්ශ ආයතන හය හැඩ ටිකට ආපහු මනස හැඩෙවෙ නැටි. ඕගොල්ලෝ මේ ස්පර්ශ ආයතන හයේ මමවත් මගේවත් මගේ ආත්මයක්වත් සත්ව පුද්ගල ආත්මීය දෙයක් දකින්නේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයේ සත්ව පුද්ගල ආත්මීය දෙයක් නොදකිනකොට ඒ මනසට හඳුන්වන ශුන්්‍යත විමුක්ෂය කියලා. මේ ස්පර්ශ ආයතන හයේ ගෙවල් දොරවල් දුව පුතා අම්මා තාත්තා කිසිම ද්‍රව්‍යයක් ඇලෙන්න සුදුසු කිසිම කාරණාවක් ඕගොල්ලෝ දකින්නේ නැහැ. ඇලෙන්න කැමති වෙන්න පුළුවන් නිමිත්තක්. ප්‍රාර්ථනා කටයුතු නිමිති කිසිවක් නැහැ. මේකේ තියෙන හිස් ශුන්‍ය ආයතන ටිකක්. ශුන්‍යෝගාමි හිස් ගෙවල් හයක් තියෙනවා. එදාට මේ විමුක්ති හඳුන්වන මොකද්ද? අප්පනිහිත කියලා. අප්පනිහිත කියලා. එතකොට දකින්න කලින් තිබුණේ නැහැ, දැක්කන් පස්සේ තියෙන අවස්ථාවට උපදවා ගත්තේ කියලා. ඕගොල්ලෝ දකින්නකොට තියෙන කිසිම දෙයක් මේ ස්පර්ශ ආයතන හයේ දකින්නේ අනිත්‍යයක් දකින්නේ අනිමිත්තයි කියනවා. මේ ස්පර්ශ ආයතන හය ඕගොල්ලන්ට හිස් ශුන්‍යයි අනිමිත්තයි අපනිහිතයි කියලා කියනවා. ස්පර්ශ ආයතන හයට ඕක සංකතයි, ඕක විමුක්ෂය. අපි අනිමිත්ත ශුන්‍ය තප්පනිහිත කියලා නිවන කියලා කියන්නේ මොකද? ඒ නිසා ලැබෙන නිවන නිසා. එතකොටයි ඕගොල්ලෝ ස්පර්ශ ආයතන හයේ බැඳිලා නැහැ. ස්පර්ශ ආයතන හයේ ඕගොල්ලෝ එක්ක නැහැ. ඕගොල්ලෝ ස්පර්ශ ආයතන හයේ නැහැ. ස්පර්ශ ආයතන හයේ ඕගොල්ලෝ එක්ක නැහැ. එතකොට ඕගොල්ලෝ මෙලොව නෙමෙයි. එතකොට ඕගොල්ලෝ පරලොවත් නෙමෙයි. බාහ්‍ය සූත්‍රයේ කියන විදිහට ඕගොල්ලෝ මෙලොව පරලොව දෙයතර අතරත් නෙමෙයි. මේ ස්පර්ශ ආයතන හයේ නොයලි ඉන්නකොට වෙන ලාභෙ මොකද්ද? මේම ශුන්‍යත අනිමිත්ත අපනිත ස්වභාවය උපදවාගත්තේ මොකටද? නිවන සඳහායි. නිවන සඳහායි. මේ චේතෝ විමුක්තිය කුමකටද? නිවනට. එහෙම නොයලි ඉන්නකොට යමක් බලලා අහකට යනකොටම හටගත දේ නිරුද්ධයි කියන කෙලඹස කිනවා. කණ්ණාඩියේ ඉස්සරහට ගිහිල්ලා පෙනෙන රූපය අහකට යනකොට නැති වුණා කියලා පෙනෙනවනේ. අද දකින්න රූපේ අහකට යනකොටම නැති වෙනවා කියලා නොපෙනී ඇති බවට පෙනෙන්නේ මේ ආයතනේ ඇතුළේ අපි ඉන්නේ හින්දායි. මේක ඇතුළේ ඉන්නේ මේක පුද්ගලිය සත්තු ඉන්නේ හින්දා ද්‍රව්‍ය කාරණා තියෙන හින්දා ප්‍රාර්ථනා කරන්න දේවල් බොහෝ තියෙන හින්දා මේ ආයතන හය ඇතුළේ. ඉස්සෙල්ලා ආයතන හය ඇතුළේ තියෙන බඩු මුට්ටු ටික අයින් කරගන්න. මේව ටික අස් කරගන්න ඔක්කොම මේ ආයතන ටික හිස් කරගන්න. හිස් කරගන්න මේ ස්කන්ධයන්ගේ උදේලයි බලලා. නිදොස්සු ආර්යු මොනවට දුක්ගේමින් පිණිස පවතුන ස්කන්ධයන්ගේ උදේවය කියලා නම් කළේ මෙච්චරයි. මේ මාර්ග දාහක් නෑ. මාර්ගයට න්‍යායන් ඇති. අරහාමුදුරුවෝ කිව්වේ නිවන් මඟ, මේ හාමුදුරුවෝ කිව්වේ නිවන් මඟ කියලා කිව්වනම් එකයි මිසක ගොඩක් ක්‍රම නෑ. ස්කන්ධයන්ගේ උදේවය දන්නවා හෝ කුමන පරියායක් වෙන්න පුළුවන් ඇවිල්ලා තියෙන තැන අන්තිමට ස්පර්ශ ආයතන හය හිස් වෙන තැනකට යන්තමුඩු උත්තරය ඇවිල්ලා තියෙන්න ඕනේ. මනසේ කිසිම දෙයක් ස්පර්ශ ආයතන හය නොදකින්ද ස්පර්ශ ආයතන හය දකින්නකොට මනසේ කිසිවක් පහළ නොවෙනවා කියන සිද්ධියට ආපු උත්තරයක් අන්තිමට එන්න ඕනේ. කවුරු කිව්වා එහෙම වුණාමයි ඕගොල්ලෝ මිදිච්චය වෙන්නේ. ස්පර්ශ ආයතන හය කිසිවක් නොදකින්න උත්සාහවත් වෙන එකටයි මාර්ගය කියන්නේ. ඵලය කියලා කියන්නේ ස්පර්ශ ආයතන හය කිසිවක් නොදකින්න උත්සාහයකින් තොරව දකින්නකමට මාර්ගඵල කියන්නේ. ඒක කොහොමදද? නිවනට. ඒ හින්දා මේක නිවන් මඟ කියලා කියන්නේ. මේක ඵලයක්. සංකතයි. ඒ මට්ටම තිබුණාම කණ්ණාඩියක් ඉදරට ගියම යම රූපයක් පෙනේ නම් අහකට යනකොට ඉතුරු නැතුව මේ රූපේ නැති වෙන බව පෙනෙනවා වගේ ස්පර්ශ ආයතන හයත කුමන දෙයක් හම්බුණා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක දකින්නවා. යං කිංචි සමුදි ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන ටික පෙනෙනවා හටගන්න. හැබැයි ඒක පෙනෙන්න ඉස්සෙල්ලා නිවන නිවනට ඉස්සෙල්ලා ලෝකේ හිස් කළ යුතුයි. ලෝකේ හිස්කරන ක්‍රම ගොඩක් නෑ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ විතරයි තියෙන්නේ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨියට න්‍යායන් ඇති. එච්චරයි. ওই ටික දැනගත්තට පස්සේ තව වැඩක් සමත විදර්ශන මේ විදිහට මේ දර්ශනීයමයි විදර්ශනාව මේකට සමතයක් උදව් කරගන්න. ඊට පස්සේ තව ඕගලන්ට වෙනවා දක්ෂ වික්ත පඬිත දුරුඩු බාලේ හදාගන්න. ඒ හින්දා හැම වෙලාවෙම කායගත සති හුරුකට යුතුයි. සති නිමිත්තේ හිත තියාගෙන නිතරම කය කෙරෙහි සිහියෙන් ඉඳලා හුරු කරන්න ඕනේ. සති නිමිත්ත හුරු කරන්න ඕනේ. මේ සිහියෙන් පෙනෙන දේ තුල ඇත්ත පවර්ලා දෙන්න නගර හිමියට. ආයතනයේ හිස් බව, ආයතනයේ අනිමිත්ත බව, ශුන්‍යත බව නිර්මාණය වෙන විදිහට පරිඩිය පවර්ලා දෙන්න. අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියන පණිවිඩය පවර්ලා දෙන නගර හිමියට ඌපරිදි වචනය පවර්ලා දෙනවා. ඇයි? අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැදිච්ච සතර මහා ධාතු රූපෙ නෙමේ රූපේ දකින්නකොට මේ වගේ අදහස් ටිකක් මනසේ දෙනවා නේද කියලා ඌ සිද්ධියේ ඌ විදිහට නගර හිමියට පවරන්නේ මිසක බොරුවක් පවරන්නේ බෝතලේ කියලා පෙන්වන්නේ නැහැ. ඔය සඳහා සමතේ උදව් කරගන්න සති නිමිත්තත් උදව් කරගන්න. සතිපට්ඨානෙ ආමගින්ම යනවා. හැබැයි වෙනත් මගකින් යන්නේ. අද අපි කරන ඇහෙන් දැක්කහම පිට වෙන්නේ කණේ. ඒ කියන්නේ මේ පෙනෙන දේ හඬයි ඇහෙන්නේ, ඇහෙන දේ පෙනෙන්නේ. ඇහෙන දේ අවසන් කරන්නේ පෙනෙන දේෙන්, පෙනෙන දේ අවසන් කරන්නේ ඇහෙන්. දැන් එහෙම නැහැ. පෙනෙන දේ පෙනෙන දේින්ම ඉවරයි. මෙතන තියෙන ඇත්ත විදර්ශනා කළාම ආයෙ වෙන ආයතනයකට යන්නේ නැහැ. ඇහෙනකොට ෆෑන් එකේ සද්දේ කියලා ඇහුනොත් එයා දන්නවා මේ සද්දේ ෆෑන් එකේ වෙන්නේ කොහොමද කියලා. මේ වගේම හිතේ නිමිත්තක් අරගෙන මේ හඩේටයි ෆෑන් එක කියන්නේ කියලා ඒ නිමිත්ත සිහි කරපු නිසායි කන හැදුනේ. ඒ කනට ශබ්දේ ගැටෙනකොට දැන් කන හදාගන්න උදව් වෙච්ච ශබ්දේ හදාගන්න උදව් වෙච්ච ගැටි ටික ආයේ මනසේ දිලා නේද කියලා උත්තරේ. එතකොට මේ රූපේ මේ ශබ්දේ ෆෑන් එකේ ශබ්ද කියලා ගන්න සතර මහා ධාතු උපාදාය රූපේ හදාගත්ත ෆෑන් එකේ ශබ්ද කියන නිමිත්තේ කියන ටික දන්නවා. ඔන්න ඔය විදිහට බලලා සීලේ හදාගන්න සමතකමටාණකින් හිත වඩන්න මේ වගේ විදර්ශනා කරන්න. තමන්ටම ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදී. මම මේ කිව්වේ බුදුහාමුදුරුව දේශනා කළ ධර්මයක් නන් නෙමෙයි. මගේ ධර්මයකුත් නෙමෙයි. පිටකේ තියෙන දෙයක්කුත් නෙමෙයි. සත්‍යයක් කිව්වේ හැමෝගෙම ජීවිතවල හැමදාම වෙන හැමදාම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණත් නොවුණත් හැමදාම තිබුණු හැමදාම තියෙන ඕගලගේ ජීවිතවලම තියෙන ඇත්ත. බුදුහාමුදුරුත් ඒකයි දේශනා කළේ. බුදුහාමුදුරු බුදුබණ කියලා දේශනා කළේ ඕගලගේ ජීවිතය ගැන. බුදුහාමුදුරන් තිබුණේ බුදුහාමුදුරන්ගේ ධර්මය ලෝකේ ඇත්ත දේශනා කළේ. ඒ නිසා ඕගොල්ලන් තුල ඔය කියන සිද්ධිය නැත්තම් ඕගොල්ලන්ට ඔහුම ගිලා නැත්තම් මේ විස්තරي බොරු කියන්න. සුවක්ඛතු භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ මනාවකට දේශනා කරලා තියෙනවා. මොනතරම් ඇත්තට අපේ ජීවිතය ගැන සාත්‍යය කියලා තියෙනවද කියලා ඕගොල්ලන්ට තේරෙයි. ඕගොල්ලෝ තුන එක දැක්කෝ. ඇත්ත තමයි මේ සාත්‍යය හරියටම කියලා තියෙනවා. එහෙනම් තේරෙයි මේ ඇත්ත කියන්න නම් මේ මනසේ මේ අවබෝධය තිබුණොත් සම්මා සම්බුද්ධයි. ඇත්ත තමයි බුදුහාමුදුරු බුද්ධත්වයට පත්වල මේ ධර්මය අවබෝධ කරගෙන තියෙනවා තමයි. නැත්තම් කියන්න බෑ අපේ ජීවිතේ වැරද්ද. බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයට අදහන්නේ බුද්ධත්වයට වෙන ප්‍රත්‍යක්ෂ නුවණක් කි. ධර්මයේ අදහන්නේ ප්‍රත්‍යක්ෂ නුවණක් කි. මේ ස්පර්ශ නිරෝධයේ පිණිස යම් කිසි කෙනෙක් පිළිපන්නේ නම් හේ සුපටිපන්නයි. යමෙක් සතර මහා ධාතුවක් දැන සතර මහා ධාතු ඇතිවීමක් දැන නැතිවීමක් දැන සතර මහා ධාතුව නිරුද්ධ කිරීම පිණිස පිළිපන්නේ නම් හේ ලෝකේ සුපටිපන්නයි. යමෙක් ලෝකේ සුපටිපන්නද තීමස්මින් ධම්ම විනයං ගාදන්ති. යා මේ ශාසනේ බැසගෙන සිටින කෙනෙක් කියලා තමුන්ට සද්ධාව ඇති කරගන්න පුළුවන් සංඝයා කියති. අපි වචනයෙන් කියන ගුණ ටික ඕගලන්ට තේරේ. ඒ නිසා හැමදෙනාම මේ අහගත්ත ටික හොඳට හිතන්න. මං කිව්වේ බොහොම වටිනා ගැඹුරු කරුණු ටිකක්. නමුත් මේ ටිකෙන් අපේ ජීවිතයකට අත් වෙන සැනසෙල්ල මෙන්න මෙච්චරයි කියලා වචනයකින් කියන්න බෑ. ඒ තරම් අර්ථයක් මේ තුලින් අපිට නිර්මාණය වෙනවා. මේකේ වටිනාකම තේරුම් අරගෙන සද්ධාවෙන් මේ ධර්මයට හිත තබලා තමන්ගේ නිවීම තමන්ගේ මිදීම හදාගන්න හැමදෙනාමත් උත්සාහවත් වෙන්න කියලා මේ දේශනාව අවසන් කරනවා. ඒ සඳහා ඔබට මේ දේශනාව පාරමිතාවක් වේවා. කොහොම එක්කෙනෙක් ප්‍රශ්න ඇහුවොත් අම්ම ගොඩාක් ප්‍රශ්න විසඳන්න වෙයි මට. අද උදේ පණ කියලා උගුරු ටිකක් අමාරුයි. අදට මම නිදහස් කරන්න පස්සේ දවසක් අපි බලමුකෝ ඈ. ඒ හින්දා උගුරු ඇත්තටම රිදෙනවා. උදේත්